SBS live streams and podcasts are supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ වෙනකොට ලෝපුරා සිදුවෙමින් පවතින්නේ මොනවද? දේශපාලනික කාරණා, රාජතාන්ත්‍රික සම්බන්ධතා, යුදමේ වාතාවරණ, ස්වාභාවික ආපතා, මැතිවරණ, මේ වගේ නොයෙකුත් කාරණා හරහා ලෝකයේ බොහෝ දෑ සිදුවෙමින් පවතිනවා. ඒ අතරතුරේදී වඩාත් ප්‍රමුඛතම කාරණා කිහිපය කෙරෙහි අපි පුරුදු පරිදි අවධානය යොමු කරනවා සුපුරුදු අපේ විශේෂාංගයේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් අදත්. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින අමාත්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අයබෝන් අමල්.
අයබෝන් දිලරුක්ෂ.
අපි මුලින්ම අවධානයට ලක් කරමු මේ ශ්‍රී ලංකාවට සම්බන්ධ කාරණාවක්. හැබැයි මේ ගැන අපි මීට කලිනුත් කීප වතාවක් සාකච්ඡා කරලා තියෙනවා. රුසියාවට යවුණු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මේ පිළිබඳව නොයෙකුත් මතභේද තියෙනවා. ඒ කියන්නේ රුසියා යුක්‍රේන යුද්ධයට මේ යුද සමාජිකයන් විදිහට නෙමෙයි මොවුන් රටෙන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ගියාට පස්සේ කරන්නට සිදු වෙලා තියෙන වෙනත් දේවල් කියන කාරණාව පිළිබඳව අපි මීට කලින් උත්සාකච්ඡා කළා. දිගින් දිගටම ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තියෙනවාගත් අපිට පේනවා. මේ වෙනකොට අමල් වාර්තා වෙනවා රුසියාවට ගියපු ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙක් විතර මිය ගිහිල්ලක් තියෙනවා කියලා මේ තත්ත්වය මත. මේ අලුත් වාතාවරණය හරහා ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් රුසියාවේ යන්නට සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද අමල් මේ පිළිබඳව තියෙන තත්ත්වය?
ඔව් දිල්වික්ෂ, දැන් ගිය සතියේ වෙනකොට තිබිච්ච තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ විශේෂ දූත පිරිසක් රුසියාවට යවන්න නියමිතව තිබුණා. ගිහිල්ලා රුසියානු බලධාරීන් එක්කලා මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරලා දැනට රුසියන් හමුදාවේ සේවයට යොදවලා තියෙන ශ්‍රී ලාංකිකයන්ව එම ස්ථානවලින් ඉවත් කරගෙන නැවත ලංකාවට ගෙනීමේ වැඩපිළිවෙලක් දියත් කරන්නට ශ්‍රී ලංකා රජය පියවර අරගෙන තිබුණා. නමුත් යන්න නියමිතව තිබිච්ච දූත පිරිසට මොස්කව් නුවර ඒ බලධාරීන් හමු වෙන්නට ඒ අවශ්‍ය කාලය වෙන් කළ නොදුන්න නිසා මේ ගමන, මේ දූත පිරිස යන්නට හිටපු ගමන දින නියමයක් නොමැතිව දැන් කල් ගිහිලා තියෙනවා. ඉතින් මේක බොහෝ විට මේ මාසේ අන්තිමේදී වෙන්න පුළුවන් කියලා සමහරු වාර්තා කරනවා. නමුත් අපිට විදේශ අමාත්‍යාංශයෙන් දැනගන්න තියෙන්නේ තවමත් රුසියානු බලධාරීන් විසින් හරියට කාලවකවානු වෙන් කළ නැහැ. ඒ නිසා මේ රජයේ දූත පිරිසට මොස්කව් නුවරට යන්නට ඒ අවස්ථාව නැහැ. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකා රජය විසින් පරීක්ෂණයක් ඇති කළ තියෙනවා. ඒ පරීක්ෂණයට රුසියාවට ගිය විශ්‍රාම ගිය හමුදා සෙබළුන්ගේ ඥාතීන් මේ වෙනකොට පැමිණිලි කරලා පැමිණිලි 485කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට ලැබිලා තියෙනවායි කියලා සඳහන් වෙනවා. ඒ එක්කම රුසියාව හමුදාවට බැඳෙන්න ගිය පිරිසගෙන් 22 දෙනෙක් මේ වෙනකොට ඒ එම ප්‍රදේශයෙන් පලා ඇවිල්ලා නැවතත් ශ්‍රී ලංකාවට ආවයි කියලත් වාර්තා වෙනවා. ඊට අමතරව රුසියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1000ක් හෝ 2000ක් අතර ප්‍රමාණයක් වෙන්නට පුළුවන් කියලා මේ වෙනකොට ගණනය කරලා තියෙනවා. දැනට විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආසනවල ඔවුන්ගේ පාක්ෂිකයන්ගේ ලැබිච්ච තොරතුරු සහ ඒ පැමිණිලි ඒවා එකතු කරපුවාම 1000ක් හෝ 2000ක් අතර පිරිසක් මේ විදියට ඔවුන්ව රවට්ටලා රුසියාවට අරන් ගිහිල්ලා තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
මීළඟ අපේ අවධානය යොමුවන්නේ ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පවත්වුණු සුවිසල්ම මැතිවරණය වන ඉන්දිය මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව. දැන් ඔබ දන්නව මොකද වෙලා තියෙන්නේ කියලා. BJP පක්ෂය භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළා. හැබැයි ජයග්‍රහණය කළත් ඒක පරාජයක් විදිහට තමයි දැන් බොහෝ දෙනෙක් කතාබහ කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මේ ප්‍රතිඵල විශ්ලේෂකීන් කියනවා 2019 වසරේ මෝඩි ලබාගත් 303 ආසන සංඛ්‍යාව මේ වෙනකොට 242ක් දක්වා අඩුවීම සහ විපක්ෂය කොංග්‍රසය ලබාගත් ආසන සංඛ්‍යාව දෙගුණයක් වීම නිසා පරාජයට පත් වූවන් ජයග්‍රහණය කරලා ජයග්‍රහණයට පත් වූවන් පරාජය වෙලා වගේ මැතිවරණයක් පිළිබඳව තමයි මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන්නේ. මෝඩි විශාල ජයග්‍රහණයක් අත්පත් කරගනී කියලා හිතුවට එහෙම උනේ නැත්තේ ඇයි? එහෙම නොවුණු ඔහුගේ ප්‍රමුඛතම ආසන බල ප්‍රදේශ මොනවාද? එතකොට ජනතාව ඔහුට මෙවර වැඩි බලයක් ලබා දීලා නැත්තේ ඇයි? මේ වගේ කාරණා ගැන අපි සලකලා බැලුවොතින් මොනවද මේ ඉන්දිය මැතිවරණයේ හරහා අපිට වාර්තා වෙන්නේ යමල්?
දිරුක්ෂි, දැනට මේ ප්‍රතිඵල දිහා බලපුවම බොහොම පැහැදිලිවම විශේෂයෙන්ම උත්තර ප්‍රදේශ කියන ඒ ප්‍රාන්තේ වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන ප්‍රාන්තේ මෝඩි බලාපොරොත්තු වෙච්ච විදිහට හින්දු භක්තිකයන්ගේ අවශ්‍ය සහය ලැබිච්ච නැති බව පැහැදිලිව පේනවා. ඊට අමතරව ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ බැලුවොත් තමිල්නාඩු ප්‍රාන්තය සහ කේරළ ප්‍රාන්තය බැලුවොත් ඔහුට ඔහුගේ පක්ෂයට පුළුවන් වෙලා තියෙන්නේ කේරළ ප්‍රාන්තේ එක ආසනයක් දිනාගන්න පමණයි. තමිල්නාඩු ප්‍රාන්තේ ඔහුට කිසිම ආසනයක් දිනාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ මැතිවරණයේ තියෙන අවසාන දින දෙකේ ඉන්දියාවේ දකුණු කෙරවලේ තියෙන කන්‍යාකුමාරි ප්‍රදේශයට ගිහිල්ලා දින දෙකක ඔහු භාවනාවක යෙදුණා. ඔහු උත්සාහ කරා ඔහු හින්දු භක්තිකයෙක්, ඒ වගේම මේ හින්දු සංස්කෘතියට ඔහුගේ ඔහු කරන ගරු කිරීම එවැනි දේවල් පෙන්වන්න උත්සාහ කළා. නමුත් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ඡන්දදායකයන්ගෙන් ඔහු ඒ බලාපොරොත්තු වෙච්ච සහය ලැබිච්ච නැති බව පැහැදිලි. මෙතන දිල්ලුක්ෂි, මෝඩි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා ඔහුට ආසන 400ක් විතර දිනා ගැනීමේ හැකියාව තියෙනවායි කියලා. නමුත් දැන් බලපුවහම ඔහුගේ ආසන සංඛ්‍යාව අඩු වුණා පමණක් නෙමෙයි, ඔහුට රජයක් පිහිටවීමට තව සුළු පක්ෂවල සහය අත්‍යවශ්‍යයෙන්ම ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ සුළු පක්ෂවල සහය ලබා ගැනීමට කල් වේලා යන නිසා ඔහුට තුන්වෙනි වාරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් ඔහු බලාපොරොත්තු වෙච්ච ඉක්මනටම ඒ රාජකාරිය කරන්න බැරි වෙයි කියලායි දැනට වාර්තා වෙන්නේ. ඉන්දියාවෙන් ලැබිච්ච වාර්තාවල මුලින් සඳහන් වුණා හෙට වෙනකොට මෝඩි අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික තුන්වෙනි වතාවට අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දෙවිය කියලා. නමුත් මේ කාරණාව බොහෝ විට ඉරිදාට කල් යන්න පුළුවන් කියන අදහස දැන් මතුවලා තියෙනවා. මොකද ඔහුට සිද්ධ වෙලා තියෙනවා අනිත් පක්ෂ විශේෂයෙන්ම චන්ද්‍රබාබු නයිඩු වගේ කලාපීය ප්‍රබලයන්ගේ සහය ලබා ගන්නට ඒ සහය නැතිව ඔහුට තනියම ආණ්ඩුවක් පිහිටන්න බැරි වෙලා තියෙනවා. ඊට අනිත් පැත්තෙන් බලපුවාම කොංග්‍රස් පක්ෂය ඔවුන් ආසන 100කට කිට්ටු සංඛ්‍යාවක් මේ අවස්ථාවේ ජයග්‍රහණය කළා තියෙනවා. ඔවුන්ට මීට කලින් තිබුණේ ආසන 50ක් වගේ ප්‍රමාණයක්, ඒක දෙගුණ වෙච්ච නිසා මේක ඇත්තටම මුලින් කිව්වා වාගේ කොංග්‍රස් පක්ෂයට නව 50ක් නව ජීවයක් මේ මැතිවරණය තුලින් ලැබිලා තියෙනවා.
මල අපි කෙටියෙන් බැලුවොත් එහෙම දැන් මේ සභාග ආණ්ඩුවක් පිහිටවන්නට මෝඩිට සිදුවෙන පළවෙනි අවස්ථාව ඔහුගේ මේ මෝඩි ආණ්ඩුවක් යටතේ. එතකොට දැන් ඔහු මේක සිද්ධ කරන්නට යන මොන වගේ පක්ෂත් එක්ක එකතු වෙලාද?
ඔදුලක්ෂි, දැනට ඔහුට ඔහු නිතිෂ් කුමාර් කියලා බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමතිත් එක්කත් ඔහු මේ වෙනකොට සාකච්ඡා කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිතිෂ් කුමාර් වගේ දේශපාලඥයන් බොහෝ වෙලාවට තමන්ට වැඩි වාසියක් ගන්න පුළුවන් පක්ෂයක් එකතු වෙනවා. එවැනි පක්ෂයක් එක්ක මෝඩි ආණ්ඩුවක් නිර්මාණය කරොත් ඒ ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඕනෑම අවස්ථාවක ඒ විදිහට සහය දෙන නිතිෂ් කුමාර් වගේ දේශපාලඥයන් තමන්ගේ සහය ඉවත් කරගන්න ඉඩ තියෙන නිසා. ඒ එකම චන්ද්‍රබාබු නයිඩු සමගත් ඔහු සාකච්ඡා කරනවා කියලා සඳහන් වෙනවා. චන්ද්‍රබාබු නයිඩුට මේ වෙනකොට ඔහු ඔහුගේ පක්ෂය ඉල්ලීම් රාශියක් කරලා තියෙනවා, විශේෂයෙන්ම ආරක්ෂක, ඒ වගේම දුම්රිය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශ ඔහුට අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබලම අමාත්‍ය ධූර මේ සභාග රජයට එකතු වෙන සුළු පක්ෂ මේ වෙනකොට ඉල්ලලා තියෙනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ මෝඩි අග්‍රාමාත්‍යවරයාට කිසිම දවසක නොවිච්ච තත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඔහු පළාත් ආණ්ඩුවක ප්‍රධාන ඇමති වෙලා ඉන්න කොටත් ඔහු හැපතිස්සෙම ඒ පළාත පාලනය කරේ තමන්ගේ පක්ෂයට තනි බලයක් ඇතිව. ඉතින් මේ ප්‍රථම වතාවට ඔහුට තනි බලයක් නැතිව සුළු පක්ෂවල සහය ලබාගෙන මේ ආණ්ඩුව පිහිටන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක බොහෝ වෙලාවට දුර්වල ආණ්ඩුවක් වෙයි කියන එක තමයි දැනට පෙනී යන තියෙන්නේ.
අපි මීළඟට අවධානයට ලක් කරන්නේ ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව. ගාසා තීරයේ මේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙන තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඊට අමතරව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යම් කිසි වූ සාම සැලැස්මකට අරාඳිනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි කැමැති මීළඟට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න.
උදිලක්ෂ, ඔබ කිව්වා වගේ ගිය සතියේ තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ අලුත් සාම වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන්න එළඹුණේ. ඔහු බොහොම ප්‍රබලව ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ අලුත් සාම ව්‍යාපාරයට සහාය දක්වන්න කියලා. විශේෂයෙන්ම සති 6ක සටන් විරාමයකුත් ඒ කාලය තුළ දැනට හමා සංවිධානයේ භාරයේ සිටින ඒ ප්‍රාණඅපකරුවන් නිදහස් කිරීම සම්බන්ධව එකඟතාවයකට එන්න කියලා. ඉතින් මේ විදිහට සාකච්ඡා යන අතරතුරේ තමයි ඊශ්‍රායලය මේ ගාසා තීරයේ සටන් උත්සන්න කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගුවන් ප්‍රහාර, මේ අලුත්ම ගුවන් ප්‍රහාරයෙන් ඊයේ දවසේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාලනය කරන පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. ඒ ගුවන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට 37 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. මෙතන ඊශ්‍රායලයේ චෝදනා කරනවා මේ පාසල තුල හමාස් සංවිධානයේ ප්‍රබලයන් තමන්ගේ කඳවුරු බැඳගෙන හිටියයි කියලා. ඒ කෙසේ වෙතත් මේ සිද්ධියත් අර මීට කලින් සිදු වුණා වාගේ සාමාන්‍ය වැසියන් තමයි වැඩිපුරම පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කළා තියෙනවා ඊශ්‍රායලයට ඔහුගේ යෝජනාවට සහාය දක්වන්න කියලා. ඒකම ඔවුන් සඳහන් කරනවා ඊශ්‍රායලය මේකට සහාය දක්වුවේ නැත්නම් මේ තියෙන තත්වය තවත් උත්සන්න වෙන්න පුළුවන්. ඒ එක්කම නෙත්නියාහු අග්‍රාමාත්‍යවරු ප්‍රතිචාර දක්වලා සඳහන් කරනවා ඔහුගේ බලාපොරොත්තුව හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි කියලා. හමාස් සංවිධානය විනාශ නොකර සාම සාකච්ඡාවකට එළඹෙන්නේ නැtei කියලා. ඒකට ප්‍රතිඋත්තර දෙමින් බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා ඔහු විශ්වාස කරනවා කියලා. හමාස් සංවිධානය දැන් ඉතාමත්ම දැඩි ලෙස දුර්වල වෙලා තියෙනවා. ඔවුන්ට නැවතත් අර ඔක්තෝබර් 7 වෙනිදා ඔවුන් දියත් කරපු වාගේ ප්‍රහාරයක් දියත් කරන්නට කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා මේ දුර්වල හමාස් සංවිධානයේ මේ තියෙන තත්ත්වයත් එක්ක සලකලා සාම සාකච්ඡාවට එන්න කියලා. නමුත් නෙටනියාහු අග්‍රාමාත්‍යවරයාට ඊට අමතරව තමන්ගේ සභාගාණ්ඩුවෙම බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ විදියට සටන් විරාමයකට ගියොත් ඔහුට දැනට සහාය දක්වන පක්ෂ කීපයක් ඔහුගේ රජයෙන් ඉවත් වෙයි කියලා. ඉතින් මෙතනදී නෙටනියාහු අග්‍රාමාත්‍යවරයාට දෙලොවක් අතර තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක සටන් විරාමයකට එකඟ වුණත් නොවුණත් ඔහු දැන් ඉතාම අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා.
අපි අවසාන වශයෙන් අවධානය ලක් කරන්නේ ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොයි වගේ ඉරණමක් අත්වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ලෝපුරා මේ වෙනකොට අවධානයට ලක් වෙලා තියෙන කාරණාව පිළිබඳව. මේ කාරණාව පිළිබඳව මීට කලිනුත් අපි සාකච්ඡා කළා තියෙනවා. කෙටියෙන් මතක් කිරීමක් කළොතින් අපි අර කියන්නේ මේ අසැබී චිත්‍රපටවල රඟපාන නිලියක් මේ කියන්නේ නිල් චිත්‍රපටවල රඟපාපු නිලියක් වන ස්ටෝමි ඩැනියල් පසුගිය මැතිවරණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යම් දේ ප්‍රකාශ කිරීම වළක්වාලීම උදෙසා ඇයට මුදල් ගනුදෙනුවක් සිදු කළා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ මුදල් ගනුදෙනුව ගිනුම්වල සාවද්‍ය ආකාරයෙන් ඇතුළත් කිරීම කියන කාරණාව තමයි ඔහුට එල්ල වුණු චෝදනාව. මේ ඔප්පු වෙලා දැන් මේ වෙනකොට ඔහුට මේ සිරබත් කන්නට සිදු වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකයේ දැඩි අවධානයක් තියෙනවා මල්. දැන් ඇමරිකානු නීතිය අනුව ඔහුට මේ සාපරාධී ක්‍රියාවට ඔහු වරදකරු වීම සහ ඔහුට ඉදිරියේදී මුහුණ පානට සිදුවන තත්ත්වය පිළිබඳව, ඒ වගේම ඔහු මේ වෙනකොට ඇමරිකාවේ විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරි මැතිවරණ අපේක්ෂකවරයා, ඉතින් එතකොට එහෙම බැලුවොත් එහෙම ඔහුට කොයි වගේ තත්වයක් උද්ගත වේවිද? මේ කාරණා පිළිබඳව කොයි විදිහෙන්ද අපිට තොරතුරු නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නේ ඇමරිකානු දේශපාලනය එහි ඡන්ද නීති පිළිබඳවාදී සලකා බලද්දී?
ඔව් දිලුක්ෂි, මේක සුවිශේෂී අවස්ථාවක්. මීට කලින් කිසිම අවස්ථාවක ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් සාපරාධී වරදකට වරදකරු වෙලා නැහැ. මේ ප්‍රථම වතාව මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි මේ විදිහට ඒ තැනට පත් වෙන්නේ. ඔහුට විරුද්ධව නගා තිබුණු චෝදනා 34ටම ඔහු වරදකරු වෙලා තියෙනවා. ඔහුට තියෙන ප්‍රධානම චෝදනාව තමයි ස්ටෝමි ඩැනියල්ස් කියන කාන්තාව සමග ඔහු පැවති ඒ සම්බන්ධය වසන් කිරීම සඳහා ඇයට මුදල් ගෙවලා ඒ ගෙවපු මුදල් තමන්ගේ ඡන්ද අරමුදලින් ලබා දීමේදී ඒ ගිණුම් හරියාකාරයෙන් පැවැත්වුවේ නැහැ. ඒ ගිණුම් හංගන්න උත්සාහ කළා කියන කාරණාව තමයි ඔහුට එල්ල වුණේ. ඉතින් සාපරාධී ක්‍රියාවකට වරදකරු වීමත් එක්කලා ඔහුට දැන් දඬුවම් නියම කිරීමට නියමිතයි දිල්රුක්ෂි. ඒක සිද්ධ වෙන්නේ එන මාසේ, يعني ජූලි මාසේ 11 වෙනිදා. ඉතින් ඔහුට හිර දඬුවමක් දක්වා දඬුවමක් නියම වෙන්නට ඉඩ තියෙනවා. නමුත් ඇමරිකාවේ තියෙන ඡන්ද නීතිය අනුව සාපරාධී ක්‍රියාවකට සිරගත වෙච්ච පුද්ගලයෙකුට උනත් ඡන්ද අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වීමට බාධාවක් නැහැ. ඉතින් ජූලි මාසේ ඔහුව හිරයට නියම වුණොත් ඇමරිකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වරදකට අච්චු වෙලා සිරබත් විඳින අපේක්ෂකෙක් ප්‍රථම වතාවට ඇමරිකාවේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි ලෙස අවධාරණය කළ තියෙනවා ඔහුව හිරේට නියම වුණොත් ඔහුට හිර දඬුවමක් ලැබුණොත් ඒකට විරුද්ධව තමන්ගේ පාක්ෂිකයන් කැරලි ගහන්න ඉඩ තියෙනවා කියන ඒ අනතුරු අඟවීමත් ඔහු කළ තියෙනවා. ඊට අමතරව දිලරුක්ෂි මේ විදිහට සාපරාධී ක්‍රියාවකට වරදකරු වුණාට පස්සේ ඔහුට ඇමරිකාවෙන් අනෙකුත් රටකට ගමන් කිරීමේදී බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපා සංවිධානයේ රටවල් වලට සාපරාධී ක්‍රියාවකට අච්චු වෙච්ච පුද්ගලයෙක්ට වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. ඔවුන් ඒ විශේෂ ඔහුට විශේෂත්වයක් දැක්වුවේ නැත්නම් ඔහුට සාමාන්‍ය පුද්ගලෙක් හැටියට බොහෝ යුරෝපීය රටවල් ඒකම බටහිර රටවල් වලට ගමන් කිරීමේ තහනමකුත් අනිවාර්යයෙන්ම මේ අච්චු වීමත් එක්කලා ඔහුට හිමි වෙනවා.
හොඳයි මල්ල, එවනම් අපි ස්තුතිය පළ කරමින් සමු දෙනවා. බොහොම ස්තුතියි ලෝකයේ මේ ප්‍රමුඛතම කාරණා විග්‍රහයට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සති සිකුරාදා යළිත් මේ විශේෂාංගයේදී හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘජි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.